ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තාව, 2019 සහ 2020 වර්ෂය සඳහා රාජ්‍ය කස ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳව අමාත්‍යාංශ ප්‍රදේශ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1989 අංක 1 දරන ආනයන හා අපටයන පාලන පනතේ 4-1 සහ 14 වගන්ති සමග ගිය යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යරා විසින් පනවන ලදුව 2022 ඔක්තෝබර් 31 දිනැති අංක 23.4 අධීර 0.4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1989 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4-1 සහ 14 වගන්ති සමග කිවිය යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 ඔක්තෝබර් 31 වෙනි දින ඇති 23.74 අධීර 0.5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වෙවිලි කර්මාන්ත අමාත්‍ය හා කර්මාන්ත අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2012 සහ 13 වසර සඳහා වන සීමාසත ලංකා සීමි සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා වැවිලි කර්මාන්ත කටයුතු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රදේශ කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරි මාර්ග අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වාරි මාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රදේශ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අංක 2 කාර්ක සභා වාර්තා පිළිගැන්වීම මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ වාර්තාව මදුරු විතානගේ මැතිවංශින් පිළිගැන්වීම.
නියෝජ්‍ය කථානායකතුමනි, මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද 2020 වර්ෂය සඳහා අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන වෙස්සම් පිළිගැන්වීම කරු නීතිඥ මදුරු විතානගේ මැතිතුමා අපේ.
කරු නියෝජ්‍ය කථානායකතුමනි, කොළඹ පහ කැප්පටි පොළඹවත 8D සම්බුළු නිවාස යන ලිපිණේ පදිංචි WAPJ වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සම සහ නුගේගොඩ ගංගොඩවිල පරණ කැස්බෑවපාර අංක 125 දරන ස්ථානයේ පදිංචි WGS කුමාර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
පෙස්සම් මහජන පිළිබඳ කාර්ක සභාවෙත යොමු කරනු ලැබේ. ප්‍රධාන වැටකටයුතු විසර්ජන පනත් කෙටුම් පත ඕගරු ලක්ෂ්මන් කියලා
සභානායකතුමා, දැන් අර මම මාලේකන්තුමාගෙන් ඇහුව අර වෛද්‍යවරුන්ගේ 26 මේ වයස ගැන ආණ්ඩුවේ මොෂන් එකක් දාලා තියෙනවා, ඒක 26 එනවා 26 එනවා කිව්වා. හැබැයි ඒ අතරම ඒ අය මට කිව්වා ඇපල් අධිකරණයේ ඒගොල්ලෝ නඩු වගේක් පවරලා තියෙනවා කියලා. ඒක නෝටිස් ඉෂු කරලා තියෙන්නේ. ඒක ආලිවරණ එකක් පොඩ්ඩක් මේක ප්‍රමාද කරමුද?
නඩු
තුනක් දාලා තියෙනවා.
එතකොට that case we can take it up නේ.
ඒක තමයි නෝටිස් ඇරලා තියෙනවා. මම ඔබතුමන් නඩුවක ටික දෙන්නම්. ඉතින් දැන් 26 වෙනිදා දාලා තියෙන එක පොඩ්ඩක්
අද පස්වරු දෙකට අද පස්වරුවේ ප්‍රෙස් වීමට නිමිතයි.
I am only asking it to be deferred till the court of appeal hears the application. That is all. There no need to
Honorable Deputy Speaker,
Right, okay.
We have requested the Honorable Attorney General to send us the opinion. Oh. So we will wait once we receive the opinion from the
Attorney General.
So we will...
Sabanayagatuma, meke me CA Alirak W, RCVC Alirak Didas Visideka, CA Alirak W, RCVC Visa Visideka, CA Alirak W, RCVC Visa Visideka, and Nandu Tunak. ඇතරම මේකේ තියෙනවා. ඉතින් මම ඉල්ලන්න සබ් ජුඩිස් වැඩක් මේක වෙන්නේ ආපහු ඔබතුමාලා මම අපේ ප්‍රශ්නයක් නෑ මේක කතා කරලා මේකෙන් දෙපැත්තක් තියෙනවා. එකක් දැනට ඉන්න අය යන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. දෙවනුව විශාල පිරිසක් ගරු ඇමතුමා තව විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ එතනට යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ දෙකම මයිතන ඔබතුමා හොඳින් අවබෝධ කරගෙන තිබෙන නිසා මම මේ කියන්නේ. මොකද හේතුව මේ ලංකාවේ වෛද්‍යවරු විශාල පිරිසක් ලංකාවෙන් අතහැරමින් යන තත්ත්වයක් ඇතිලා තියෙන නිසා මේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු ටිකත් යම් කිසි විදියකට ඔබතුමාලා මෙහෙම කරොත් හොඳයි මම යෝජනා කරන්නේ. ඒ කියන්නේ ඔබතුමාලගේ ওই වයස් වලට එහා පැත්තට දානවා නම් ඉන්න කට්ටිය ගන්නවා නම් යම් නිර්දේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරලා කරවමත්තුමා අර අපි ඉයර් බයි ඉයර් බේසිස් එකට කරන්න පුළුවන් නම් මම හිතන්නේ කරවමත්තුමා ඒක සමානායකතුමා මේ ඉයර් බයි ඉයර් බේසිස් එකට දුන්නොත් අර අපි සාමාන්‍යයෙන් අවුරුද්දෙන් අවුරුද්ද දික් කරන විදියට හරි කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක සාධාරණයි කියලා මම හිතන්නේ. ඒතකොට දෙපැත්තටම මේක මේ අසාධාරණයක් වෙන්නේ නැහැ විශේෂඥ වෛද්‍යවරුන්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් අමාත්‍ය අනුකමිටුව මගින් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ අනුව තීරණයක් ගන්න ලැබුවා. කෙසේ වෙතත් ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන ආකාරයටම CA means Court of Appeal. ඒ නිසා අභියාචනාධිකරණයේ මේ ප්‍රසන් තුනක් ගිහිලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක් තිබෙන නිසා තමයි අපි මේ පිළිබඳව යම් දිනයකට කල් දාලා නීතිපතිතුමාගේ උපදෙස් පතලා තියෙන්නේ. ඒ නීතිපති උපදෙස් ලැබුණහම පස්සේ ඒ පිළිබඳව සලකා බලන්න පුළුවන්. අපේ ගරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා පක්ෂනායක රැස්වීමත් නියෝජනය කරන නිසා ඔබතුමාට විස්තරාත්මක කරුණු එතන ඉදිරිපත් කරන්න පුළුවන්.
හරි, බොහොම ස්තුතියි ගරු ප්‍රේමනාත් දොළොස්වතුමා.
නියෝජක කතානායකතුමනි, ඊයේ දිනේදී ගරු විපක්ෂනායකතුමා පැහැදිලිව ප්‍රකාශයක් කරා 125 තරුණ නියෝජනය සම්බන්ධයෙන් ඔහු පැහැදිලිවම එකඟතාවයක් දක්වනවා කියන කාරණය. මේ සම්බන්ධයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා විසින් ඉදිරිපත් කරන ලද පුද්ගලික පනත් කෙටුම්පත් අරමුණු කරගෙන තමයි මේ සියලුම ප්‍රකාශ සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ යම් ආකාරයේ දැන් තරුණ නියෝජනය වෙනුවෙන් ඒ කරන ලද ඉල්ලීමේ පුද්ගලික පනත් කෙටුම්පත තුළ මේ පළාත් පාලන මැතිවරණය කල් දාන්න යනවා කියන කාරණය සම්බන්ධයෙන් විශාල කතාබහක් යනවා. විපක්ෂනායකතුමනි, මේ අවස්ථාවේ මම සිද්ධ කරේ ඒ අදාළ පුද්ගලික පනත් කෙටුම්පත ඉදිරිපත් කරේ ගිය අප්‍රේල් මාසේ. ඒ අවස්ථාවේ ගරු කතානායකතුමාට පළාත් පාලන අමාත්‍යතුමාට ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා. ඉන් අනතුරුව වර්තමාන ජනාධිපතිතුමා සිද්ධ කළේ එතුමා පැහැදිලිව ප්‍රතිපත්තියක් හැටියට මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා කියන කාර්ය ප්‍රකාශ කිරීම මත තරුණ කටයුතු අමාත්‍යාංශය විසින් මේ අදාළ කැබිනට් පත්‍රය යොමු කරනවා. එතකොට පැහැදිලිවම මේ සම්බන්ධයෙන් සතුටු වෙනවා විපක්ෂයත් එක ඒකමතිකව. ඒ 125 ඔබතුමාගේ පියා තමයි මේ මුලින්ම ගෙනල්ලා 125 තරුණයන්ට අවස්ථාව දෙන්න කියන කාරණේ කියනවා. හැබැයි 2017 අවසානාවකට මේක හැලෙනවා. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවේ එන්නේ ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මගේ අවශ්‍යතාවය ඇතුළු මේක ඉදිරිපත් කරා. මේක අවුරුද්දට ඉස්සෙල්ලා තමයි ඉදිරිපත් කරේ. ඊට පස්සේ මේ දැන් මේක න්‍යායපත්‍රයට ඇවිල්ලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී මේකට ආණ්ඩුවෙත් අවශ්‍ය ඒ අදාළ ප්‍රසාදය ආශිර්වාද ලැබිලා තියෙනවා. ඉතින් මම සතුටු වෙනවා විපක්ෂයට ආශිර්වාද ලැබිලා තියෙනවා. දැන් ඒ අනුව පුද්ගලික පනත් කෙටුම්පතේ ඉතිරි කාර්යයන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ අදාළ මේ ගැසට් මේ අදාළ කැබිනට් පත්‍රිකාවෙන් කරලා තියෙන්නේ මේ අදාළ මම ඉදිරිපත් කරපු පුද්ගලික පනත් කෙටුම්පත පිළි අරගෙන ආණ්ඩුවෙත් සහයෝගය දෙනවා කියන කාරණේ. එහෙම නැතුව කිසිම වෙලාවක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පුද්ගලික පනත් කෙටුම්පත තුල අපි ප්‍රජාතන්ත්‍රවාදී අපි අගය කරන පිරිසක් හැටියට ඡන්ද කල් දාන්න මැතිවර කල් දාන්න අදහසක් නැහැ. හැබැයි මේ රටේ තරුණයන්ට ඒ 125 කෝට් එක අවුරුදු 18යි 35යි අතර තරුණයන්ට ඒ නැතිවෙච්ච කෝට් එක ඒ ලබා ගැනීම සඳහා තමයි මේ අවශ්‍ය සංශෝධනය කළේ.
බොහොම
ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. කිරිඳගොඩ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කතිකාවතක ලක් වෙලා තියෙන මොහොතේ පාර්ලිමේන්තු සේවකයන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් මම හිතන්නේ ලොකු ගැටලුවක් මතුවලා තියලා කියන මේ දවස්වල සාකච්ඡාරමක් වෙනවා. මොකද විශ්‍රාම වයස අවුරුදු 60 කියන එක 63 දක්වා දීර්ඝ කිරීම සඳහා යම් කිසි පියවරක් කරන් තියෙනවද? ඒ කුමන පදනමක් මතද? එහෙම නැත්නම් මේ ඉදිරි සේවා ඔවුන්ගේ උසස්වීම බලාපොරොත්තු වෙන සේවකයන්ගේ ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ සලකා බලා මේ සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්නවද? මොකද මේක රටේ තීන්දුවක් ගන්නකොට හැමෝටම පොදු වෙන්න ඕනේ. ඒක
විශේෂයෙන් ප්‍රධාන
වැදගත්කම යම් කිසි තීරණ ගැනීම කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් මම හිතන්නේ අපි නිසි තීන්දුවක් ගත යුතුයි. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මම බලාපොරොත්තු වෙනවා. මොකද මේක දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙමින් පවතින හින්දා.
කිරියල සභානායකතුමා,
ඔබතුමාගේ මට උත්තරයක් දෙන්න ඕන. මොකද ඇත්ත වශයෙන්ම වර්තමාන පළාත් පාලන නීතිය යහපාලන ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවාම ඔක්කොම ඡන්දෙ දුන්නා. හරි, ඉතින් මේ නිදි නැගිටලා වගේ දැන් මේක නරකයි කියන එක අපිට පිළිගන්න බෑ. අනිත් එක තරුණයන් ඉන්නවා අපි පිළිගන්නවා. ඒකයි රජික ප්‍රේමදාස බැතුමාගේ නම පළාත් පාලන පළතේ තරුණයන්ට කෝටා එකක් තිබ්බා. අපි පිළිගන්නවා.
හරි බොහොම ස්තුතියි.
ඒකයි යහපාලන ආණ්ඩුව කාලේ ඒක වෙනස් වුණා. හැබැයි මම කියන්නේ මේකයි ඕන නීතියක් හදන්න පුළුවන්. ඒකේ ඉදිරි මැතිවරණ ෆ්‍යුචර් ඉලෙක්ෂන්.
හරි.
මේ මැතිවරණ කල් දාන්න බෑ ඔය නීතියකට ඇල්ලලා. හැබැයි ඒකටයි ලෑස්ති වෙන්නේ.
බොහොම ස්තුතියි. සභානායකතුමා.
ඒකටයි ලෑස්ති වෙන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු නීතිඥ කිරිඳුකොඩ මන්ත්‍රීතුමා විසින් මතු කර ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ සේවකින්ගේ විශ්‍රාම යාම සහ ඒ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තරි ඇඩ්වයිසරි කමිටු එක තියෙනවා. ඒක අද දිනේ රැස්වීමට නියමිතව තිබුණා ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන්. එතෙන්දි තමයි මේ පිළිබඳව තීන්දුවක් ගන්න
ලබන්නේ. ඒ සමන්ත්‍රීතුමා.
පොයින්ට් ඔෆ් ඕඩර්.
ඔබතුමාට මයික් එක දීලා තින්නේ.
ආරයිට්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රේමනාත් සි 12වත් මන්ත්‍රීතුමා ගෙනාපු මේ යෝජනාව මම හිතන්නේ මේ වෙනකොට පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකඟ වෙන යෝජනාවක්. ඒකට එතුමාට මම ස්තුතිය පුද කරනවා. මේ වෙලාවේ මේ රටේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ඉදිරිපත් වීම සම්බන්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට. ඒ වගේම මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා එතුමා සද්භාවයෙන් මේක ගේන්න ඇති. ඒ සද්භාවයෙන් ගෙනාපු යෝජනාව මේ වෙලාවේ ආණ්ඩුවට අවශ්‍ය විදිහට වෙන පැත්තට හරව ගන්න සේයාවක් පේන්න තියෙන නිසා අපි ආණ්ඩු පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ ඇමතිවරු දෙන්නෙක් මෙතන ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා මේකට මේ සමාජය තුළ ඇතිවෙන මේ පනතර ඇතින වටිනාකම දියාරු වෙන නොදී මැතිවන්න කල් දාන මේක පාවිච්චි කරනවා කියන සමාජ මතය නොයෙන්න මම දැන් ඍජු ප්‍රකාශයක් කරන්න පුළුවන් අතිශය වැදගත්. එහෙම
නැත්නම්
ගරු කතා නියෝජ කතානායකතුමනි බොහොම ස්තුතියි. මම මේ අපේ ගරු සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාෙන් අහන්නේ අපිට දැනගන්න ලැබුණ ගරු ඇමතිතුමනි දැන් ජනාධිපතිතුමා ඊට පෙර ඉදිරිපත් කරපු මොනවාද අයවැය කෙටුම්පතේ අතුරු අයවැයේදී පැහැදිලිම කිව්වා උදු 65 දක්වා තියෙන එක 60 කරනවා කියලා. දැන් අපිට දැනගන්න ලැබුණා පාර්ලිමේන්තු උපදේශක කාර්ක සභාවට දානවා කියලා පාර්ලිමේන්තු ජේස් නිලධාරී අවුරුදු 65 දක්වා ඉන්න ඕනේ කියලා. එතකොට ගරු ඇමතිතුමනි පාර්ලිමේන්තුවේ අනිත් පල්ලා ඉන්න නිලධාරීන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ගෞරවයෙන්
ඉල්ලීමක් කරනවා. දෛත්‍රිමත්තුමත් ඒ ප්‍රශ්නයටම අදාළද?
ඔබතුමා අපට උත්තර දීලා ඉන්නේ.
නෑ ඔබතුමා මේ ප්‍රශ්නේ කියන්නේ
දෙකම එකපාර උත්තර දෙන්න.
මම වෙන එකක්.
වෙනස් එක. අධ්‍යාපන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තු සේවකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුවට අදාළ වන්නා වූ ඒ කරුණු කාරණා. ඒ පිළිබඳව මම මුලින් සඳහන් කළා වගේ ඇඩ්වයිසරි කමිටු එකේදී පිළිබඳව සාකච්ඡා කරන්න තීන්දුවක් ගන්නවා. ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඔබතුමා කියපු කාරණයක් සැලකිල්ලට ගන්න.
බොහොම ස්තුතියි. දෛත්‍රිමත්තුම
අරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ සභානායකතුමත් ඉන්න නිසා මම මේ විශේෂයෙන් එතුමාගේ කාර්යයට සම්බන්ධ එකක් අද සිද්ධ වුණ සිද්ධියක් මම ඔබතුමාට කියන්නේ. අධ්‍යාපනයේ සම්බන්ධ විශේෂයෙන්ම දෙරාසිස්සේ අභ්‍යාසලාභී උපාධිධාරී ගුරු විභාග තෝරා ගැනීම සම්බන්ධව ඔබතුමා විශාල වැඩ කොටසක් කළේ ඒගොල්ලෝ බඳව ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරලා දිනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා. මෙතන තියෙන එකම ප්‍රශ්නේ ගරු අධ්‍යාපන ඇමතිතුමනි 2019 තමයි මේගොල්ලන්ව මේකට ගත්තේ. එතකොට 2019 12 31 සිට ගත්තනම් මේක ඇත්තටම මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ගරු ඇමතිතුමා. දැන් සිද්ධ වෙලා තියෙන ඔබතුමා දාලා තියෙන එකේ තියෙන 2022 12 31 තමයි ඔබතුමා දාලා තියෙන වර්ෂේ. ඉතින් මම ගෞරවයෙන් ඉල්ලන්න කැමති මොකද අද තත්ත්වයක් ඇති වුණා මම ඔබතුමාට මේ පුද්ගලික 3-4 වතාවක් කතා කරා. ඇවිල්ලත් අපි ඔබතුමාත් එක්ක සම්බන්ධ වුණා අපේ ජයරත්න රත්නත්තුමත් අපේ අනුරැප් මැතුමත්. මම හිතන්නේ අපි යෝජනා කරන්න ඔබතුමාට 2019 12 31 දැම්මොත් මේ කිසිවෙකුට අසාධාරණයක් සිදු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ 2019 තමයි බඳව ගත්තේ. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා දැන් අද ඔබතුමාට මම කියන්න අද එක ගුරුවරියක් පෙනඩෝල් පෙති 24ක් බීලා දැන් මේ වෙනකොට අසාධ්‍ය වෙලා දැන් රෝවල ඉන්නවා. මේක ගැන කල්පනා කරලා උන් විශාල අර්බුදයක ඉන්නේ. බොහොම පොඩි ප්‍රමාණයක් මෙතන තියෙන්නේ. මම හිතන්නේ ඔබතුමා කාරුණිකව හැම දෙයක් ගැන බලන නිසා මම ඔබතුමා ඉල්ලනවා කරුණා කරලා මේකට යම් සාධාරණ උත්තරයක් ලබලා දෙන්න කියලා ගෞරවයෙන්
සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සම්බන්ධයෙන් මේ සභාවේ වතාවන් ගණනාවක අදහස් දැක්වුවා. 2018-19-20 කියන වර්ෂවල උපාධිය සමත් උපාධිධාරීන් වෙනුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් සංවර්ධන නිලධාරීන් 53,000 ඒ යටතේ සුසුකන් ලැබලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වුණා. එයින් යම් පිරිසක් කැමැත්ත විමසා හෝ නොවිමසා පාසල්වල උපාධිධාරි අභ්‍යාසලාභීන් හැට යෙදෙව්වා. තවත් පිරිසක් කැමැත්ත විමසා හෝ නොවිමසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු කාර්යාල කීපයක රාජ්‍ය සේවය යොදවා තිබෙනවා. ඒ ඇයට ඒ නිශ්චිත කාලයෙන් පස්සේ රජයේ විසින් රාජ්‍ය සේවකට ලැබෙන මූලික වැටුප මේ වෙන විට ගෙවමින් සිටිනවා. දැන් ගුරු සේවයට බඳවා ගන්න ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. ඒ තමයි ගුරු සේවා ව්‍යවස්ථාව හඳුන්වා දුන්නහම පස්සේ කරු නියෝජ්‍ය කතා නැගතුමනි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඒ බඳවා ගන්නා අවුරුද්දට පෙර ආතුවම වර්ෂයේ ඉසෙද්දගේ පදනම් කරගෙන එක් එක් ගුරු වර්ග අනුව ඉල්ලුම් කරන ආයතන පත්‍රවලට අනුව එන සංඛ්‍යාව ඉසෙද්දගේ අනුව පෙළගස්සලා ඒක පරිගණකෙම්මයි කරන්නේ. ඒ අනුව විද්‍යාපීඨවලට සාමාන්‍යයෙන් දල වශයෙන් 4000ක් පමණ බඳවා ගන්නවා විද්‍යාපීඨ 19කට. ඒක ප්‍රාථමික වෙන්න පුළුවන් ඉංග්‍රීසි නම් වෙනම තව විභාගයක් තියෙනවා. ඊළඟට විද්‍යාව, ගණිතය, සමාජ අධ්‍යයන මේ ආදි වශයෙන් විවිධ විෂයන් සඳහා. ඒතර එයින් පිට වෙනවා අවුරුදු 3කින් පස්සේ ශික්ෂණ ඩිප්ලෝමාව ලබාගත් ගුරුවරු. මම දන්න හැට පසුගිය වසර කීපෙත් පුරාවටම විද්‍යාපීඨ නිර්මාණය වුණේ 1986 පනතකින් එදා සිට අද දක්වා අපේ පාසල්වල මැද පන්තිවල සහ ප්‍රාථමික අංශයේ හොඳම ගුරුවරු පිරිස බිහි වුණේ විද්‍යාපීඨවලින් ශික්ෂණයක් ඇතිව. දැන් ඒ උපාධිධාරීන් බදවගත්ත උසස් පෙළ ඉගැන්වීම සඳහා ඒ ඇතිවන පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවල තරඟ විභාගයක් පවත්වල තරඟ විභාගනයේ ලකුණු මත ඕක තමයි ගුරුවරුන් බඳව ගන්නා ක්‍රම දෙක. හැබැයි දුෂ්කර පළාත්වල තිබූ ගුරුහිඟේ නිසා වෙනත් ඩිප්ලෝමාවන් පවා සලකලා බලන්න තිබුණා ගුරු වෘත්තියට බඳවා ගන්න. ඒ විදිහේ පිරිස් ඉන්න මම ඒක වර්ගීකරණය කරන්න යන්නේ නැහැ. හැබැයි දැන් ඔබතුමා මතු කරපු ප්‍රශ්නයට ඔබතුමා ඔය අදසදාන් කරපු ක්‍රාණිය ඇතුළත් කළා තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවලා තින්නේ. දැනට අභ්‍යාසලාභීන් හැටියට ඉන්න සංවර්ධන ලාං හැටියට අරගෙන ඉන්න උපාධිධාරීන් අත 40 බලන්නයි කියලා කිව්වේ. දැන් 35 නෙවෙයි 40 බලන්නයි කියලා අපි යෝජනා කළේ ඔබතුමන්ලගේ ඉල්ලීම අනුවම 2019 12 31. ඒතර ඔබතුමා කියන ප්‍රශ්නේ මතුවෙන්නේ අර ඔබ කිව්ව සිද්ධිය අවාසනාවන්ත සිද්ධියක්. සාමාන්‍යයෙන් අපේ ගුරුවරු තමයි අපි පුහුණු කරන්නේ කවුන්සලින් වලට දරුවන්ට. ඉතින් මට ටිකක් පුදුමයි ඔබතුමාගේ ප්‍රශ්නේ. මම මේ සභාවේ එක දෙයක් කියන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ලෝකේ බොහෝ දියුණු රටවල්වල දියුණු වෙමින් පවතින රටවල්වල ගුරු වෘත්තියට තමයි විශිෂ්ටම පුද්ගලින්ව බඳවාගන්නේ. අපි සිංගප්පූරුව ගත්තොත් අද ඒ රටේ තිබෙන සිවිල් සේවයට වඩා අමාරුයි ගුරුවරයෙක් වෙන්න. අවුරුදු 4ක් පුහුණු ගන්න. ඊට පස්සෙත් පරිවාසය තියෙනවා. වාර්ෂිකව පර්ෆෝමන්ස් ඇප්‍රේසල් එකක් තියෙනවා. කාර්ය සාධනය මනිනවා ක්‍රම දෙකකට. එකක් ස්වේච්ඡාවෙන්. ස්වේච්ඡා කාර්ය සාධනය සුපරින්ටෙන් කෙනෙක්, ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් කලාප අධ්‍යක්ෂකවරයෙක් වගේ අධීක්ෂණයට ලක් කරන. ඒ අනුව තමයි ඒගොල්ලන්ට රිවෝඩ්ස් දෙන්නේ. වැටුප් වර්ධක දෙන්නේ. ෆින්ලන්තේ ගත්ත ලෝක අංකයක අධ්‍යාපනයයි කියලා විශ්වාස කරනවා. 1972 ප්‍රතිසංස්කරණයෙන් පස්සේ 9 ශ්‍රේණිය දක්වා පන්තිකාවරයේ තිබෙන පරීක්ෂණ ඉවැලුවේෂන් ටෙස්ටිං ඇන් ඉවැලුවේෂන් හැම එකක් පන්තියේ ගුරුවරයා තමයි කරන්නේ. ඇයි? එතන වගවීමක් තියෙනවා ගුරුවරුන්ගේ දරුවන් වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන්. මහා බ්‍රිතාන්‍යය ගත්තොත් අවුරුදු 3ක කොන්ට්‍රැක්ට් එකක් දෙන්නේ. පන්තියේ ඇවරේජ් එක 185ක් නොතිබුණොත් ගුරුවරයා ඊළඟ සෙමස්ටර්ස් දෙකේදී 185 ගේන්න ඕනේ. නැත්තම් කොන්ට්‍රැක්ට් එක ඉවරයි. ඒක නිසා මම ඔබතුමාට කියනවා අපි මතක තියාගන්න ඕනේ ලෝකයේ සමාන රටවල් එක ගත්තොත් අධ්‍යාපනය පසුපසින් ඉන්නේ. අපි එතනට යන්න ඕනේ. අද යුනෙස්කෝ කතා කරන්නේ এডুকেෂන් රිෆෝම්ස් නෙමෙයි. ට්‍රාන්ස්ෆෝමේෂන් ඔෆ් এডুকেෂන්. අධ්‍යාපනයේ පරිවර්තන යුගයකට යන්න ඕනේ මේ දරුවන්ට. නැගියන විද්‍යාව තාක්ෂණය මොනවාද? ඉමර්ජින් ටෙක්නොලොජිස්, නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, රයිට්, ජෙනොමික්ස්, රොබොටික්ස්, ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස්, මෙන්න මේවා තමයි අද ලෝකේ යන්නේ. අපි එතෙන්ට ගෙනියන්න තමයි ප්‍රයත්නේ. එතෙන්ට ගෙනියනවා නම් තරුණ ජවය සහිත අපිට පිරිසක් මේ ක්ෂේත්‍රයට ගේන්න ඕනේ මේ විභාගයෙන් පස්සේ. මම ඔබතුමාට කියන්නේ මේ අවසනාවතාවට මේ විභාගය තියලා ගන්නෙ. ඉන් පස්සේ අපි ගුරු වෘත්තියට බඳවා ගන්නේ. අපි නිර්මාණය කරනවා පීඨ 19 එකතු කළා. National University of Education. මේක අවුරුදු 4ක උපාධිය සහ ගුරු පුහුණුවෙන් පස්සේ තමයි පන්තියට එවන්නේ ගුණාත්මක මහවියුත් ගුරුවරයෙක් 2000 මෙතනින් අවුරුදු 4කින් පස්සේ
බොමිසිර දැසිරමන්ත
මෙතුමා ඒ පැත්තෙන් මෙතුමා හිටපු මායමතිවරයෙක් අධ්‍යාපන අධිකාරියේ මාත් හදන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. මම කියන්නේ මේ වෙලාවේ අවසාන වතාවට හෝ යම් කිසි විදියකට සාකච්ඡා කළ මේක කරන්න.
මට
තව එක කාරණයක් තියෙනවා. පොයින්ට් බෝඩ් මේක ඇත්තටම පොයින්ට් බෝඩ් 91 91 ඔබතුමාට ඌ වගන්තියට මම අවධානය යොමු කරනවා. ඊයේ මමත් නැති වෙලාවක මෙතන පාර්ලිමේන්තුවේ කතා කරපු චාමර මන් දන්නේ මොන දසනායකනේ මහත් ඔව් ඒ මන්ත්‍රීවරයා මේ පක්ෂයේ ඔව් මන්ත්‍රීවරයා ඇත්තටම සාමාන්‍යයෙන් ඔබතුමා මන්ත්‍රීවරයා කියලා කිව්වහම මන්ත්‍රී තමයි මේක ඇමතිද නියෝජ්‍ය ඇමතිද රාජ්‍ය ඇමතිද කියලා කියන්නේ නැහැ. මං කනගාටු වෙනවා මම මේ අපේ කතානායකතුමා සමාව ගත්ත එක ගැන. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයා තමයි මේ ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. නේද අපේ හිටපු කතානායකතුමා ඉන්නවා අපේ චමල් රාජපක්ෂ මැතිතුමා. එහෙම කියලා මේ ඇමතිතුමා මේ රාජ්‍ය ඇමතිතුමා නියෝජ්‍ය ඇමතිතුමා එහෙම කතා කරන්නේ නැහැ. නෑ මට තියෙන ප්‍රශ්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ නම කියලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද මේ පාර්ලිමේන්තු ඇතුළට ගියනලා කතා කරලා වැඩක් නැහැ. ඒක කතා කරන්න ඕනේ එළියේ. ඒගොල්ලන්ට ප්‍රශ්න දිනා නම් එළියේ කතා කරන්න පුළුවන්. මේ කෝටි ගණනක් ගරු නියෝජ්‍ය කතානායකතුමා දවසට වියදම් කරලා අයවැය විවාදේ කියන්නේ අයවැය විවාදේ. ඒ නිසා අදාළ කාරණා නැතිව මගේ නම ආරෝපණය කරලා කතා කරපු කාරණා ටික කරුණාකරලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේ අපේ ගරු සභාපතිතුමාගේ නම ආරෝපණය කරලා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ නම ආරෝපණය කරලා කරපු කාරණා ටික සියල්ල හැන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා.
ඒක නම් හොයලා බලලා කටයුතු කරන්න කියලා මම. ජගත් කුමාරවන්තයා මොකද ඔබතුමා රීති ප්‍රශ්නයක්ද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කාලෝචිත යෝජනාවක් අපේ දොළොස්වක මන්ත්‍රීතුමා ගෙනාවේ තරුණ නියෝජනයේ 25% දෙන්න ඕන කියන එක
ඒකේ විශේෂයෙන් නෑ ඒක
පප්පරය දෙන්න ඒකේ විශේෂයෙන් කිරියල් ඇමතිතුමා කිව්වා මේ ඡන්දෙ නෙමෙයි අපි ඊගාව ඡන්දෙ එතුමාලගේ නායකතුමා තමයි ප්‍රේමදාස මහත්තයා මේ යෝජනාව ගෙනාවේ මම රදල පවුලකින් නැත්තම් පළව් පවුලකින් හෝ වෙනත් ධනපති පවුලකින් නැතුව මෙතනට ආවේ සම්පකාරයට ඒ අවස්ථාව තිබුණා 35ට අඩු අවස්ථාව තරුණ ඒ වගේම ප්‍රාදේශීය වර්ධන. ඉතින් ඒ අවස්ථාව මේ රටේ තරුණ පිරිස විශාල පිරිසකට අද ගිලිහිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව සලසීම පිළිබඳව අපි එතුමාටත් ප්‍රේමදාස මහත්තයාටත් ස්තුතිවන්ත වෙන ගමන ඒක ඉක්මනින්ම පළවෙනි අවස්ථාවෙම මේ ඉදිරිමැති වර්ධනෙම ක්‍රියාත්මක කරන්න කියලා අපි යෝජනා කරන තරුණ
යෝජනාවයි. බොහොම ස්තුතියි ඔබතුමාට. ප්‍රධාන වැඩ කටයුතු විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභාව. ගරු මේ විපක්ෂ සංවිධායකතුමා මේ දැන් කාර්ක සභා අවස්ථාව
අරගලේ කාලේ සජිත සායක දෙන 25ක ඕඩ්ලක සූදානම්
කිව්වා. හොඳයි බොහොම ඉතින් ඒක පොයින්ට් ඔෆ් ඕඩරයක්
නෙමෙයි.
ජගත් කුමාර් වන්තුමා
කල්පනාව නැති අයත් එක්ක අපි කොහොමද යන්නේ? මෙන ජගත් එක්ක හරි
වෙන කවුරු හරි ඇති බොහොම ඉස්සෙතේ පළ ඔබතුමාට අවස්ථාව දුන්නා. ගරු මන්ත්‍රීතුමා දැන් කාර්ක සභා අවස්ථාව ඔව් ගරු මන්තු හෙට උදේ ඔබතුමාට එකට අවස්ථාව තියෙනවා. පළවෙනි උපලේඛනය ආරක්ෂක අමාත්‍යාංශයේ ශීර්ෂ අංක 103 222 සිට 224 දක්වාද ශීර්ෂ අංක 304 320 325 සහ 334 මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ශීර්ෂ අංක 189 225 226 සහ 227 තාක්ෂණ අමාත්‍යාංශයේ ශීර්ෂ අංක 186 සලකා බැලීම පූර්ව භාග 9 ඇතියේ සිට අපර භාග 7 දක්වා කපා හැරීම ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා.
කර නියෝජ්‍ය කතානායකතුමනි, 2023 විසර්ජන පනත් කිටුම් පතෙහි කාර්ක සභා අවස්ථාවේ අද දින විවාදයට ගැන අමාත්‍යාංශය ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තුව ආයතනවලින් අංක 103 222 සිට 224 304 320 325 334 189 225 226 227 සහ 186 දරණ වැයශීෂයන්ගෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහනින් සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරීමට යුතුයයි මම යෝජනා කරනවා.
ගරු හෙක්ටා පහම මැතුමා,
ජය කතානායකතුමනි, ඔබට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව පළමුවෙන්ම සිහිපත් කරන්න ඕන මේ අද කතාව ආරම්භ කරන්න තිබුණේ අපේ ජෙනරාල් පීල් මාසල් සරත් පොන්සකා මැතිතුමා, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. එතුමා හදිස්සි කටයුත්තකට යෙදුන නිසා තමයි පළවෙනි කතාව මහට බාර දුන්නේ නිසා මම එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හිතන්නේ එතුමා විශේෂයෙන්ම මේ අද සාකච්ඡාවට ගැනෙන මේ අමාත්‍යංශ තුන, ආරක්ෂක අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ තාක්ෂණ අමාත්‍යංශය සම්බන්ධව, විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යංශය සම්බන්ධව සංඛ්‍යාලේඛන දත්ත සම්බන්ධව එතුමා විශේෂයෙන්ම කතා කරයි. මම හිතන්නේ එතුමාට ඒකට ඉඩ දී යුතුයි කියලා මම විශ්වාස කරනවා. පළමුවෙන් මම මේ කතාව ආරම්භ කරන්න මත්තෙන් මට කියන්න කැමතියි, ඒ වගේම විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕන ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක මේ හමුදාව, මේ සියලු දෙනාම මේ රටේ යුද්ධයකින් රට බේරගත්ත කණ්ඩායම්. සහ අපි එයාට ගෞරවය දක්වන්න ඕන, එයාව ගෞරවයෙන් සිහිපත් කරන මම මුලින්ම මේ මගේ ආරම්භයේදී. එහෙනම් තව කාරණාවක් කියන්න ඕන මේ කාරණාවත් එක්ක. මොකද ඊයේ මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච කාරණාවක් එක්කම අපේ වැඩේ ආරම්භ කරමුයි කියලා තමයි මම යෝජනා කරන්නේ. මොකද හේතුව ඊයේ මේ පාර්ලිමේන්තුවේ ගරු ජනාධිපතිතුමා තාමත්ම භයානක ප්‍රකාශයක් කරා. ඒ භයානක ප්‍රකාශය තමයි මෙරටේ මිනිස්සු පාරට බැස්සොත් අයිතිවාසිකම් ඉල්ලලා හදිස්සි නීතිය දාලා හමුදාව යොදවලා ඒ අයව මර්ධනය කරනවා කියලා භයානක කතාවක් කිව්වා. හැබැයි මේ කතාව මතක තියාගන්න, එක අතකින් මේ රටේ සමස්ත ජනතාවට කරපු අපහාසයක් හැටියට දකින්න. මොකද හේතුව මෙවැනි ප්‍රකාශයක් නොකළ යුතුයි කියලා තමයි එතුමා මම හිතන්නේ. මොකද එතුමා කතා කරා හිට්ලර් කෙනෙක් ගැන කතා කරා. එතුමා කතා කරා ඒකාධිපතියෙක් ගැන. අපිට මතකයි අපි එතුමාත් එක්ක සටන් කරා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතියට වෙන්න සටන් කරන වෙලාවේ අපි ඒකාධිපතියෙකුට විරුද්ධව තමයි සටන් කරේ. ඒකාධිපතියෙකුට විරුද්ධව සටන් කරද්දී ඒකට නායකත්වය දුන්නේ ගෞරවනීය කෞසික මැතිතුමා. ඒ නිසා එතුමාට අද ඒකාධිපතියෙක් ගැනවත්, එතුමාට අද හිට්ලර් කෙනෙක් ගැනවත් කතා කරන්න බෑ. මොකද හිට්ලර් කිව්වේ දා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. හැබැයි හිට්ලර් පැනලා ගියා ජනතාව ආපු ගමන්. ඒ නිසා මතක තියාගන්න, ජනතාව ආපු ගමන් හිට්ලර්ලට ලංකාව වගේ රටක අවස්ථාව ලැබෙන්නේ නැහැ. නිසා අපි මතක තබා ගත යුතු කාරණා කීපයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිකමෙන් පැනලා ගියේ, එතුමාව පන්නලා දැම්මේ මේ රටේ ජනතාවට තිබිච්ච ප්‍රශ්න නිසා. නැතුව මේ අරගලයට එහෙම නැත්තම් ආපු තස්තුවාදී කණ්ඩායමක් නෙමෙයි, ඒකට නායකත්වය දුන්න කණ්ඩායමක් ඉදිරියෙන් හිටියා. හැබැයි ඒ නායකත්වයට මේ රටේ හැම ගමකම ඉන්න හැම පවුලකම සියලුම පුරවැසියෙකුට එකතු වුණා. ඒකට හේතුව තමයි බඩගින්න. ඒකට හේතුව තමයි අඳින්න ඇඳුමක් නැතිකම. ඒකට හේතුව තමයි අධ්‍යාපනයේ කඩාවැටීම. ඒකට හේතුව තමයි සෞඛ්‍ය පිරිහීම. ඒකට හේතුව තමයි රටේ ජනතාවට අවස්ථාවක් නොලැබීම. මෙන්න මේ නිසායි රටේ ජනතාව සියල්ලම එළියට බැලලා කිව්වේ දැන් යන් අපි ජනාධිපතිව පන්නමු කියලා. එ නිසා මේ රටේ ඉතිහාසය ගැන හොඳට මතක තබා ගත යුතුයි. එනිසා අද විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය ගැන කතා කරද්දී මතක තියාගන්න හදිසි නීතිය මේ රටට පනවන්න කාරණා තියෙනවා. මොකද්ද හදිසි නීතිය? ඇයි හදිසි නීතියක් පනවන්නේ රටේ? හදිසි නීතිය පනවන්න රටේ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිද්ධ වෙන්න, එහෙම නැත්නම් යුද්ධයක් නැත්නම් ඒවැනි කාරණාවක් සිද්ධ වෙන්න, එහෙම නැත්නම් හදිසියේ වෙනම කුමන්ත්‍රණයක් සිද්ධ වෙන්න, එහෙම නැත්නම් හදිසි මොකක් හරි ආපදාවක් වෙන අවස්ථාවක පාවිච්චි කරන්න වෙන්න ඕන. හැබැයි සිද්ධ වෙන්නේ මෙන්න කාරණාව. මෙරටේ මිනිස්සු එළියට බහින්න මතක තියාගන්න, බඩිකින්න විතරක් නෙමෙයි, අඳින්න කන්න විතරක් නෙමෙයි, අධ්‍යාපන ළමයෙකුට පොතක් පතක් ගන්න බැරි නිසා තමයි මේ රටේ දෙමව්පියන්ගේ දරුවොත් එක්ක දෙමව්පිය සියලු දෙනාම එළියට බහින්නේ. නිසා අපි ඒක ඉස්සෙල්ලා හඳුන ගන්න ඕන. ඒ වගේම මතක තබා ගන්න ඕන මේ ආරක්ෂක හමුදාවල ඉන්නේ අපේ කොල්ලෝ කෙල්ලෝ නිකන් උන් නෙමෙයි, දීවරයාගේ කොල්ලෝ, ඒ වගේම කම්කරුවගේ, ගොවියගේ, ගුරුවරයාගේ, ගෘහසේවිකාවගේ, මේ රටේ සමස්ත ජනතාවම නියෝජනය කරන කොල්ලෝ කෙල්ලෝ තමයි ඒ හමුදාවල ඉන්නේ. ඒ හමුදාවල ඉන්න අයව හදිසි නීතිය ගෙනල්ලා තුවක්කුව දීලා බඩිගින්නට කෑ ගහන එකට ඔළුවට වෙඩි තියපන් කියපුවම මොකද ඒ කතාව? ඒ නිසා ඒ හමුදාවේ ඉන්න කොල්ලෝ කෙල්ලන්ටත් අද ඒ බඩිගින්න දැනෙනවා, ඒ වේදනාව හිතට දැනෙනවා, තමුන්ගේ අයිතිවාසිකම් නැතුව ගියා මේක දැනෙනවා. ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශය පොලිසිය වෙන්න පුළුවන් අනිත් ඒ සියල්ලම මේ රටේ සාමය ආරක්ෂා කරන, මහජනතාව ආරක්ෂා කරන කණ්ඩායම් වලට අපි ලබා දෙන්න වෙනම කාරණා තියෙනවා. රටේත් ආර්ථිකය කඩාවැටලා තියෙන මොහොතක මේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඉතාමත්ම සංවේදීව ගන්න පුළුවන් හොඳම කොල්ලෝ කෙල්ලෝ ටික ඉන්නේ දැනුමත් එක්ක, හයියත් එක්ක, ඒ වගේ නිර්මාණශීලීභාවයත් එක්ක ඉන්නේ මේකේ ආරක්ෂක අමාත්‍යාංශත් එක්ක සම්බන්ධ වෙච්ච මේ හමුදාවල් වල, පොලිසිය වල. හැබැයි ඒව අපි පාවිච්චි කරන්න හදන්නේ වෙන මොනවටද? දැන් පාවිච්චි කරන්න හදන්නේ රටේ ආර්ථිකයවත් වෙන මොනවා ශක්තිමත් කරන්න නෙවෙයි. අපි මුදල් වෙන් කරපු ආකාරය බලපුවම ගොඩනැගිල්ලට වෙන් කරන මුදල වගේ නෙවෙයි. ඒ හමුදාවේ තමුන්ගේ මානසික ශක්තිය, ඊළඟට කායික ශක්තිය, එයා සමානවම එයාට තියෙන නිදහස, එයාගේ තියෙන රැකියාවේ අයිතිවාසිකම, මේ සියල්ල ආරක්ෂා කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කරන්න ඕන. හැබැයි ඒව ක්‍රියාත්මක කරලා නැහැ මේ අය වෙයි. ඒ නිසා මම හිතනවා හමුදා, ත්‍රිවිධ හමුදාව ගැන කතා කරන එක අපේ සරත් පොන්සක මහත්මයා එතුමාගේ විෂය, එතුමා කතා කරයි ඒක සම්බන්ධව කියලා මම විශ්වාස කරන නිසා ඒකට මම ඉඩ තියෙනවා විශේෂයෙන්. ඒ වගේම මතක් කරන විශේෂ කාරණාවක්, මොකද මේ හදිසි නීතියත් එක්ක කාරණා කීපයක් ඇවිල්ලා තියෙනවා. මොකද අපිට එක පැත්තකින් හිතනවා දැන් මේ පොහොට්ටුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකාධිපතිභාවය, හිට්ලර්කම, මේ සියල්ලම තියෙන්නේ ඕක ඇතුලේ. ඒ නිසා මම දන්නේ කපුටා හිට්ද බජට්ද දන්නේ නැහැ. දන්නේ මේක ඇස්සේ මේ වගේ දෙයක් සිද්ධ වෙනවද කියලා. ඒ නිසා මේක විශේෂයෙන්ම සිහිපත් කරන්න. ඒ නිසා නැවත වතාවක් මතක් කරනවා රටේ ආරක්ෂාව ගැන කතා කරද්දී මේ තීන්දුව తీරන ගොඩක් ගන්න දේවල් තියෙන එක තමයි එක පැත්තකින් හදිසි නීතිය, ඊළඟට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ඊළඟට පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත. දැන් මේ සියල්ලම මේවා එක එක ඒවා සංශෝධනය කරලා ගන්නේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් නෑ, රටේ පාලකයන්ගේ යහපත වෙනුවෙන්. රටේ පාලකයන්ගේ යහපත වෙනුවෙන් එන කොල්ලෝ කෙල්ලෝ එද්දි මතක තියාගන්න, ඒ කොල්ලන්ට කෙල්ලන්ට සපත්තු දෙක තියෙනවද? ඒ කොල්ලන්ට කෙල්ලන්ට යුනිෆෝම් එක හරි විදියට තියෙනවද? කණ්ඩ ටික හරියට තියෙනවද මෙස් එකේ ගියාම? ඒ විතරක් නෙමෙයි ප්‍රවාහන පාසුකම් තියෙනවද? කොළඹට ඇවිල්ලා මේ මිනිසුන්ව රැකගන්න අර පෙළපාලි වලට ගහන්න එනකොට එයාට ඉන්න දැන් තියෙනවද? ඒ පාසුකම් ටික තියෙනවද? ඒ නිසා අද අර යුද්ධයකදී නම් කමන්නේ, ඒක හිතට එකඟව තමුන්ගේ හෘද සාක්ෂියට එකඟව රට බේරගන්න ඕන කියලා පපුව ඉස්සරහට දාගෙන ඉස්සරහට යන අපේ වීරෝදාර කොල්ලෝ කෙල්ලෝ. ඒක හරි. හැබැයි ඒ වීරෝදාර කොල්ලෝ කෙල්ලෝ අද යන්නේ මොනවට? අද යන්නේ වෙඩි තියන්න, ගහන්න, මරන්න, බඳින්න කාටද? බඩිකින්නේ කණ්ඩ ටික ඉල්ලන එකට, අඳින්න එකක් නැතුව වැරහැලි වල ඉන්න එකට, බෙහෙත් ටිකක් නැතුව මැරෙන්න වෙටලා ඉන්න එකට. ඒ විතරක් නෙමෙයි රටේ ජීවත් වෙන්න නිදහස නැති එකට, තමුන්ගේ දරුවට පොත් ටිකක් අරන් දෙන්න බැරි එකට, මෙන්න මේකටයි තුවක්කුව දික් කරන්නේ, වයිනේත්තු අරගෙන යන්න කියලා කියන්නේ. නිසා මේ රටේ මතක තබා ගත යුතුයි විප්ලවය ඇති කරන්නේ අපේ උන් තමයි පාලකයෝ තමයි විප්ලවය ඇති කරන්න රටේ ඉස්සලා මතක් කරගන්න ඕන අපි විප්ලවය කරන්න ඕන ආර්ථික විප්ලවය අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕන ආර්ථික විප්ලවය කොහොමද මේ ආර්ථිකය ගොඩගන්නේ ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල පක්ෂ විපක්ෂ ඔක්කොම දෙනා වාඩි වෙලා ඒක කරන්න ඕන අපි ඒක කරනවා වෙනුවට හිතනවා නම් බඩගින්නේ කෑ ගහන එකව මරල නැතර කරන්න ඒක නම් හම්බෙන්නේ නැහැ මේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ උන් කවදාකවත් එහෙම පස්සට යන උන් නෙවෙයි මතක තියාගන්න ඒ තියෙන තුවක්කුව ගන්න ඒ උණ්ඩේ පාවිච්චි කරන එකා වගේම හයි එකෙක් මෙහා පැත්තෙන් ඒ උණ්ඩට පපුව දෙන්න එකෙක් ඉන්නවා මෙහා පැත්තේ ඉන්නේ සාධාරණ වෙනුවෙන් රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් මේ ශ්‍රී ලංකාවේ ප්‍රෞඩත්වය ගරුත්වය වෙනුවෙන් ඒක මතක තබා ගත යුතුයි ඒ නිසා අපි කියන්නේ මේ ආරක්ෂක අමාත්‍යංශයත් එක්ක බැඳිලා කටයුතු කරද්දී විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි මේ කරුණු කාරණා ගැන හොඳ අවබෝධයෙන් නායකයෝ වැඩ කළ යුතුයි කියන එක තමයි විශේෂයෙන් මතක් කරන්නේ මේ වෙලාවේ මම සංඛ්‍යා දත්ත ගේන්න හදන්නේ සංඛ්‍යා දත්ත ගොඩක් තියෙනවා කතා කරන්න හැබැයි අපි බලමු පොලිසිය අද පෙළපාලි සම්බන්ධව පාවිච්චි කරන්නේ මොකද්ද පොලිස් ආඥාපනතේ 77 වගාන්තිය තමයි පැහැයකට පෙර පෙළපාලියක් යනවා නම් පෙරහරක් යනවා නම් ඒක පොලිසියට කියන්න ඕන එහෙම නැත්නම් ඒකට අවසර දෙන්නේ නැහැ කියන දැන් මේක තමයි පාවිච්චි කරන්න හදන්නේ හැබැයි ඒකම තව කොටසක් තියෙනවා ඇමතිවරයාට පුළුවන් ගැසට් එකෙන් ඒක සම්පූර්ණ නිෂ්ක්‍රිය කරන්න එහෙනම් ඇමතිවරයාට නිෂ්ක්‍රිය කරන්න පුළුවන් නම් ඒක මතක තියාගන්න ආණ්ඩුකම ව්‍යවස්ථාවේ භාෂණයේ නිදහස මානව හිමිකම මේ අයිතිවාසිකම් ටික අන්න ඒකට මතක තියාගන්න පොලිස් ආඥාපනත යටයි කියන එක ඒ නිසා ව්‍යවස්ථාව කියන්නේ මූලික ලියවිල්ල අපේ අයිතිවාසිකම මිනිසුන්ගේ අයිතිවාසිකම් තියෙන එක ඇස්සේ ඒක තමයි මේ රටේ මූලික ලියවිල්ල ඒ නිසා ඒකට යටත් කියන එක මතක තියාගන්න ඕන පොලිස් ආඥාපනත වෙනස් කරලා ඒ බාර ඇමතිට පුළුවන් නම් ඒක නිෂ්ක්‍රිය කරන්න පෑහකට පෙර ගන්න ඒ කතාව නිෂ්ක්‍රිය කරන්න පුළුවන් නම් හැබැයි ඊට වඩා මේ රටේ ව්‍යවස්ථාව උඩින් ඉන්නවා කියන එක හොඳින් මතක තබා ගත යුතුයි කියන එක මතක් කරන්න ඕන. මොකද ඊයේ ජනාධිපතිතුමා මේ කතාව කියපු ගමන් මොකද දන්නව සිද්ධ වුණේ? මට ඊයේ රාත්‍රියේ දුරකථනයෙන් කතා කරනවා අපේ මිත්‍රෙක් කතා කරලා කියනවා අර බොරුළු කපන තැනක උද්ඝෝෂණයක් කරන්න ලෑස්තිලා ඉන්නුන්ට කතා කරලා කිව්වලු බල උද්ඝෝෂණය කරන්න ලෑස්ති වෙන්න එපා. උද්ඝෝෂණය කෙරුවොත් දැක්ක නේද ඊයේ ජනාධිපති කිව්වා. හදිසි නීතිය දාලා හමුදාව දාලා බලට උඹලව අල්ලගෙන ගිහින් උඹලව වෙඩි තියලා
දානවා. මම තුමා තමයි තා මිනිත්තු 3ක කාලේ.
දැන් එතකොට එහෙම කාරණා තමයි මෙතන දැන් කතා කරන්නේ. ඊළඟ කාරණාව තමයි විශේෂයෙන්ම මතක තබා ගන්න ඕන මේ ත්‍රස්තවාදී පනත. මාජන ආරක්ෂණ අමාත්‍යංශයත් එක්ක බැඳුනහම මේ ත්‍රස්තවාදී පනත ගත්තාම මේ ත්‍රස්තවාදී පනතෙන් මොකද කරන්න යන්නේ මේ රටේ? මේ ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක වෙන්නේ ඇයිද මේ මොහොතේ? ත්‍රස්තවාදී රටේ ඉන්නවද මේ වෙලාවේ? ත්‍රස්තවාදී නෙමෙයි ඉන්නේ. හැබැයි ත්‍රස්තවාදී කරන්නේ ජනතාව රටේ නායකයෝ කියලා නැවත වතාවක් මතක් කරනවා. මොකද කාලේ මදි නිසා තමයි මම කියන්න යන්නේ. ඊළඟට මතක් කරන්න ඕන මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මතක තබා ගන්න. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මද්ද්‍රව්‍ය මර්ධනයේද එහෙම නැත්නම් ඩයනා ප්‍රොඩක්ෂන් එක මද්ද්‍රව්‍ය වර්ධනයේද කරන්න යන්නේ කියන එක. මොකද අද රටේ හැම ගමකම ගත්තොත් අයිස් එක මද්ද්‍රව්‍ය පිරීලා තියෙන්නේ. ඇයි මේව හොයන්න පිළිවෙලක් මේ අයවැය ආස්සේ යම්කිසි මුදල් ප්‍රතිපාදනයක් වෙන් කරන්න බැරි? සමාජයත් එක්ක මේක රාසි කරගෙන අපේ බුද්ධියන්ස හැම අංශයක්ම තියෙනවා. ඒ බුද්ධියන්ස සියල්ල මේක රාසි කරගෙන මේක හදන්න බැරුව ගියේ ඇයි? ඇයි මේකට අයවැයෙන් මුදල් වෙන් කරලා වැඩ කටයුතු කරන්න බැරුව ගියේ? මතක තබා ගන්න. මේ ගැන කතා කරද්දී මතක් කරන්න ඕන විශේෂයෙන්ම දැන් කල්පිටිය ප්‍රදේශයේ ගත්තා මන්නාරම ඉඳලා කල්පිටිය ගත්තාම මේ වෙලාවේදී ස්මග්ලින් ගොඩක් සිද්ධ වෙනවා. මේ සම්බන්ධව තීන්දුව තියන්න හරියට ගන්න ඕන. මොකද අනවශ්‍ය දේවල් ගොඩක් ඇතුළට වෙන වෙලාවක් මේ වෙලාව. ඒ ගැන විශේෂයෙන් මතක් කරනවා. මොකද හේතුව ඒ ගැන ඔබතුමාලා අනිවාර්යෙන් බැලිය යුතුමයි. මේක ඇතුළේ මේ වැඩසටහන තිබිය යුතුමයි. ඒකට මුදල් වෙන් කර යුතුයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා මෙතනදී මතක් කරන්න ඕන දැන් මේ ගැන කතා කරද්දී දැන් අපි බලමු දැන් මද්ද්‍රව්‍ය සම්බන්ධව පොලිසියට දීලා තියෙන රාජකාරී වල සඳහා ඒගොල්ලන්ට විමර්ශන කටයුතු සඳහා මුදල් වෙන් කරලා තියෙනවද? මද්ද්‍රව්‍ය විරෝධී ක්‍රියාවන් ක්‍රියාත්මක කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. මීට පෙර හැබැයි මෙදා පාර 75ක්වත් මද්ද්‍රව්‍ය නවත්තන්න එහෙම නැත්නම් ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන්න 75ක්වත් වෙන් කළා නැහැ. ඊළඟට සස්තුවාදී සම්බන්ධව ඒක ඒක විශේෂයෙන්ම ඒ සම්බන්ධව ක්‍රියාකාරකම් කළා ඒවා පරීක්ෂා කරන්න අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන වෙන් කළා නැහැ. ඒ නිසා මුදල් ප්‍රතිපාදන වෙන් කළා නැතුව කොහොමද මේ 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 රටට එන මද්ද්‍රව්‍ය නතර කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ? මේක ක්‍රියාත්මක කරන්න ඕන මහජන ආරක්ෂක අමාත්‍යංශමගින්. හැබැයි එහෙම වැඩකටුත්තක් කරලා නැහැ. ඒ නිසා ඒකත් සීපත් කරන්න ඕන මේ වගේම. ඒ වගේම මතක තියාගන්න ඕන පොලිසියට ගත්තා. අද පොලිසිය ගෙවල් කුලි ගෙවන්නේ නැහැ පොලිස් නිලධාරීන්. පොලිස් නිලධාරීන්ගේ
සම්පත කාලය අවසන් වෙනවා. අවසන් කරන්න ගරු මන්ත්‍රී.
පොලිස් නිලධාරීන්ට ඇත්තටම සමහර වෙලාවට මෙස් එකට අද නිලධාරීන් ගත්තාම නිලධාරීන්ට මෙස් එක රුපියල් 12000ක් යනවා. හැබැයි පඩියෙන් ඒක කපා ගත්තට පස්සේ ඒ නිලධාරීන්ට යන්නන්න බෑ. දවස් 3ක් 4ක් සමහරට පැය 72 පැය සමහරලාට 24න්
48
පටන් ගත්තාම පැය ගාණක් වැඩ කරනවා. හැබැයි ඉන්න තැනම ඉන්නේ පොලිස් නිලධාරියට අවශ්‍ය කරන පාසුකම් ටික දීලා නැහැ. ඒ නිසා කතා කරන්න ගියොත් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි අවස්ථාව නැහැ. එක විනාඩියක් ඉල්ලනවා ඔබතුමාගෙන්. ඒ තමයි පාසුකු පාරේ සම්බන්ධ. මොකද පාසුකු පාරේ සම්බන්ධව එදා නාටකය නාමල් කුමාරගේ නාටකය තමයි පාසුකු නාටකයේ පළවෙනි එක.
ඒක තමයි කියන ගමන් දැනුත් විනාඩියක් ගිහිලා තියෙන්නේ.
හරි විනාඩියක්ම ඉල්ලන්න මට ලක්ෂ්මන් කියලා මැතුමා. හරි විනාඩියක් දෙන්න. රාජපක්ෂලාගේ ඇඳුම් ගලෝපු අය අද ඒ ගැන කතා කරන්න නැති නිසා අපි කතා කළ යුතුයි. නිසා මතක තබා ගන්න පාසුකු පාරේ ගත්තාම මේ නාමල් කුමාර නාටකය මේක මතක තබා ගත යුතුයි. මේක මේක විශාල ප්‍රශ්නයක් විශාල කුමන්ත්‍රණයක් අන්න ඒවා තමයි ත්‍ස්තවාදී ක්‍රියා කරන්නේ. එදා සහරන්ව අත්අඩංගුවට ගන්න හිටපු කෙනා තමයි විශේෂයෙන්ම DIG නාලක සිල්වා. නාලක සිල්වව එතනින් පන්නලා දැම්මේ නාමල් කුමාරව ගෙනල්ලා. නාමල් කුමාර මොනවද කිව්වේ? එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් ගෝඨාභය රාජපක්ෂ මහතුමාත් මේ දෙන්නව මරන්න ඉන්න කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒකෙදි මොකද කළේ? අද ජනාධිපති වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාව එදා ආගමැතිකමෙන් එලෝලා දාලා මහින්ද රාජපක්ෂ මැතිතුමාව පස්ස දොරෙන් ගෙනල්ලා නීතියක් නැතුව ජනාධිපති ආගමැති කරා මේ රටේ. එතකොට ඒ පාත්තපු කුමන්ත්‍රණය, ඒ කුමන්ත්‍රණයට මොකද වුනේ? අද අපි ඉල්ලනවා ගරු ජනාධිපතිවනි, ඔබතුමා එදා ඔබතුමාව අගමැති ධූරයෙන් එළෙව්වේ කුමන්ත්‍රණයේ පාසුකු පාරත් එක්ක සම්බන්ධ වෙච්ච කුමන්ත්‍රණයේ එක කොටසක් හැටියට. අද ඔබතුමා පුටුවේ වාඩි වෙලා ඉන්නවා මේ රටේ ගරු ජනාධිපතිවරයා හැටියට. දැන් ඔබතුමා පාසුකු පාරයට මේ නාටකයත් එක්ක මේ කුමන්ත්‍රණයට අවශ්‍ය කරන පිළිතුර ලබා දිය යුතුමයි මේ රටට.
අවසන් කරන්න.
ඒක ලබා දිය යුතුමයි. ඒක සිහිපත් කරනම රටේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා රටේ ජනතාවට ප්‍රශ්න ගොඩක් තියෙනවා. තව කතා කරන්න අවස්ථාව නැහැ. විශේෂයෙන්ම ආපදාව වෙරළ සංරක්ෂණයේ මේ සියල්ලම තියෙනවා. මේකට අවස්ථාව නැති නිසා මම නතර කරන්න හැබැයි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන මොකද මේ රටේ ආර්ථිකය හදලා මේ රටේ මිනිසුන්ට කන්න බොන්න අඳින්න දීලා රට හරියට හදන්න ඕන කියන පණිවිඩය තමයි.
බොහොම සිතේ ඔබතුමාට. කරු කණක හේරත් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 24ක කාලයක් තියෙනවා.
විනාඩියක් අඩු වෙලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේදී ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශයේ කාර්ක සභා අවස්ථාවේදී ආණ්ඩුව පැත්තෙන් රජය පැත්තෙන් අද විවාදයට ප්‍රථම කතිකයා ලෙස එක්වෙන්න ලැබීම පිළිබඳව සතුටට පත් වෙනවා. ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අද තාක්ෂණ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා හැටියට කටයුතු කරන්නේ අතිගරු ජනාධිපතිතුමා. එතකොට මේ අයවැයේදී එතුමා සඳහන් කරපු පරිදිත් ඩිජිටල් තාක්ෂණය බලගැන්වීම එතුමා විශාල උනන්දුවක් දක්වන කාරණාවක්. ඔබතුමාලා දන්නවා මේ තාක්ෂණය පිළිබඳව අපේ ජනතාව ඒ වගේම දේශපාලඥයෝ මහජන නියෝජිතයෝ වගේම රාජ්‍ය නිලධාරීන්ට මේකේ අවශ්‍යතාවය හඳුනාගත්තේ මම හිතන්නේ QR කේත එහෙම නැත්නම් QR කෝඩ් එක අපේ ඉන්ධන සඳහා ලබා දීමත් සමගම. එතකොට අද අපේ මේ තත්ත්වය ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගන්න අපිට තාක්ෂණය ඉවහල් වෙනවා. තාක්ෂණය තුලින් ඒ ඉදිරියට යෑම ඉතාමත් වැදගත් කාරණාවක් හැටියටයි දකින්නේ. ඉතින් අපේ අතිගරු ජනාධිපතිතුමන් අපේ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා හැටියට ඒ සඳහා විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමාගේ ඒ බලාපොරොත්තුව ඉදිරියේදී ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම මේ සඳහා ඒ අවශ්‍ය කරන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තමයි මූලිකම ලබන වර්ෂයේදී අපේ අයවැය ඒ මුදල් වලින් වෙන් කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි කෘෂිකර්ම අංශය ගැන කතා කරනවා. මේ කෘෂිකර්ම අංශය අපිටත් වඩා ඒ වගා කරන්න පුළුවන් පොඩි රටක් වන ඊශ්‍රායලයේ ඉතාමත් ඉදිරියට ගිහිල්ලා තියෙන අවස්ථාවක්. ස්මාර්ට් ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් අපි තාක්ෂණ යොදාගෙන වැඩි දියුණු කරපු කෘෂිකර්මයේ ක්‍රියාත්මක කරන්න. ඒකෙදී අපිට වැඩි ඵලදාව ලැබීම, ඊළඟට ඒ පොහොර ප්‍රමාණය අඩුවීම, ශ්‍රමිකයන් ඒ වගේම විසිරි ජලය යොදාගෙන මේ ආකාරයෙන් කෘෂිකර්මය සඳහා අපි ඉදිරි වර්ෂය තුළදී විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි මේ දැන් අපිට තිබ්බ පහුගිය කාලේ තිබ්බ ප්‍රධානම ගැටලුව තමයි අපේ ඉන්ධන හිඟය. අපිට ගන්න තියෙන ඉන්ධන හිඟය. ඒ වගේම ලෝකෙම තියෙන ගැටලුව තමයි අද තියෙන මේ ඉන්ධන, කොසිල ඉන්ධන අද නැවත ග්‍රීන් එනර්ජි දක්වා ඒක පරිවර්තනය වෙමින් පවතිනවා. ඒ රටේ හරිත බලශක්ති ඇති කිරීම සඳහා අපි විභවයන් හොයගෙන ඉන්නකොට හයිඩ්‍රජන් භාවිතා කිරීම තුළින් ටර්බයින භාවිතයෙන් බලශක්තිය නිපදවීමේ වැඩපිළිවෙල පිළිබඳවත් අපි සොයා බලන්න කටයුතු කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, අපි අද රටේ ලෝකේ කතා කරන්නේ කර්මාන්ත හතර, එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි 4 කියන සංකල්පය. නමුත් අපි බැලුවොත් එහෙම ඉතිහාසයේ දියා අපි අර සුද්දාගේ යට වෙලා ඉන්න කාලේ වෙන්න පුළුවන්. නමුත් අර කර්මාන්ත 1.1 කියන ඒ සංකල්පය ගේන වකවානුව තුළදී අපි ලෝකයේ අනිත් රටවල් සමග එක හා සමානව සංසන්දනය කරන්න හැකියාව තියෙනවා. ස්ටීම් එනර්ජි භාවිතය කරලා ඊළඟට දෙවනි කර්මාන්ත එහෙමත් නැත්නම් ඉන්ඩස්ට්‍රි 2 යනකොට අපි ඒ යම් තාක් දුරට ඉදිරියෙන් හිටියා. නමුත් 3 ඉන්ඩස්ට්‍රි 3 යනකොට අපි ලෝකයේ අනෙත් රටවල් එක්ක පසු බැහැලා තියෙනවා. ඒකේ අඩුවක් තියෙනවා. ඉතින් අද අපි රජයක් හැටියට රටක් හැටියට අපි ඉන්ඩස්ට්‍රි 4 වලට යනවා නම් ඒක විශාල අභියෝගයක් තියෙනවා. ඉතින් මේ අභියෝගය ජයග්‍රහණය කිරීම තමයි අපේ අධිකාරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව. මේ රටේ අපි අඩිතාලම දාලා ඉදිරි අනාගතය වෙද්දී අපේ මේ ඉන්න දූදරුවන් අපිට මේ රටේ ඉන්ඩස්ට්‍රි 4 භාවිතා කරන්න පුළුවන් අනාගතයක් බවට පත් වෙන්න හැකියාව ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් අපේ අමාත්‍යාංශයේ ලබන වර්ෂය සඳහා තියෙන ප්‍රධානතම ව්‍යාපෘතිය තමයි ENIC කියන එක. මේක වසර ගණනාවක් පසුගිය කාලේ ක්‍රියාත්මක වුණා. මේ ENIC එක යටතේ මේ ව්‍යාපෘතිය තමයි පයිතන්නේ විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තමයි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඒ කටයුතු සියල්ලක්ම ක්‍රියාත්මක කරන්නේ. මේ සඳහා බිලියන 12ක් පමණ ඒ සඳහා වැය වෙනවා වසර කීපයකට. ඊළඟට ඊට අමතරව මේ සඳහා අපිට ඉන්දියානු ආධාර බිලියන 13.5ක් පමණ ලැබෙනවා. මේකේදී බලාපොරොත්තු වෙන්නේ අනන්‍යතා ඩිජිටල් හඳුනුම්පත, එහෙම නැත්නම් යුනික් ID කියන ID පත ලබා දෙන්න. මේ වැඩසටහන ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ඒකාබද්ධ කමිටුවක් දාලා තියෙනවා. ඒකේදී ඒක එක පැත්තකින් ඉන්දියානු රජය වෙනුවෙන් ඉන්දියානු මහ කොමසාරිස්තුමා සම්බන්ධ වෙනවා, අපේ අමාත්‍යාංශය සම්බන්ධ වෙනවා, නිලධාරි සම්බන්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ බොහෝ දුරට අපිට හැකියාව තියෙනවා ලබන මාසේ වෙනකොට අපිට මේ නිවේදනය පත්‍රයට ඉදිරිපත් කරන්න ඉන්දියාවේදී ඉදිරිපත් කළා. මේක අපිට ගැසට් කරන්න අපිට මේ නිවේදනය ඉදිරිපත් කරන්න. ඒකෙදී අපි ඉතාමත් කඩිනමින් ලබන වර්ෂයේදී අපිට ආරම්භ කරන්න මේ වැඩපිළිවෙල හැකියාව ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා. මේකේ උපදෙස් දෙන ආයතනය හැටියට ICT ආයතනය ක්‍රියාත්මක කරනවා. ඉතින් මේක ඇත්තටම මේකෙදී වැදගත්කම අපි බලාපොරොත්තු වෙන විශාල සේවාවන් ප්‍රමාණයක්, අපේ රජයේ සේවාවන් විශාල සංඛ්‍යාවක් අපිට මේක ක්‍රියාත්මක කිරීම තුළින් අපිට ජනතාවට ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙදී ජීවතත් සියලුම උපයෝගී කරගෙන තමයි මෙම ID කාඩ් එක හදන්නේ. ඉතින් එතකොට උපන්නේ ඉඳලා පාස්පෝර්ට් එක වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඩ්‍රයිවර් ලයිසන් එක වෙන්න පුළුවන්. මේ සියල්ලක්ම රටේ ඕනෑම තැනක ඉඳලා ඒ සඳහා යොමු වෙලා ඉවෙලා ඒ මුදල් ටික අපි ගෙව්වහම ඒ සේවාව ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙනවා. මේකේ තියෙන වංචා දූෂණවල වැළක්වෙන්න හැකියාවක් තියෙනවා.
තොර බැංකු පද්ධතියේ ගිහිලා තමන් බැංකුවට ගියාපුවම තමන්ගේ කාඩ් එක ID එක අවශ්‍යතාවයක් නැහැ. තමන්ව හඳුනාගන්නේ හැකියාව තියෙනවා. ඒ තුලින් තමන්ගේ බැංකු සේවාවන් ටික ලබා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට අපේ රජයක් මගින් සමුද්ධි සහනාධාර දෙනවා, පොහොර සහනාධාර දෙනවා, දීවර සහනාධාර ඇතුළු දෙන සහනාධාර සියල්ලක්ම මේ හැඳුනුම්පත් තුලින් ලබා ගන්න හැකියාවක් තියෙනවා. උපතේදීම මේ සියලුම අපේ රටේ ඉපදෙන සියලුම දෙනාට ඒ නම්බරයක් ලබා දෙන්න කටයුතු කරනවා. 15 වෙනකොට මේ හැඳුනුම්පත ලබා ගන්න හැකියාව තියෙනවා. මේක තමයි අපේ අමාත්‍යංශයෙන් ප්‍රධානතම ව්‍යාපෘතිය හැටියට ලබන වර්ෂයේදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් සමග. ඉතින් මේ සඳහා අපි සියලු දෙනාගේම සහයෝගයත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේක අපි ඉදිරි මාසය තුලදී අපි ඒ වැඩපිළිවෙල ආරම්භ කරනවා. දැන් මේකෙදී අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන මේ රජයේ සේවාවන් ලබා දෙද්දී අහිංසක ජනතාවට තියෙන අක්‍රමිකතා සියල්ලක් නතර වෙනවා. ඒ වගේම වංචා ටික දූෂණ ටික නතර වෙනවා. ඒ වගේම කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්න පුළුවන්. අර කොළඹට එන්න ඕනේ හැම කෙනෙක්ම පාස්පෝර්ට් එක ලබා ගන්න, නුවරට යන්න ඕනේ. එහෙම නැතුව Tamanට Tamanගේ ප්‍රදේශයෙන් හැකියාව තියෙනවා කටයුතු කරන්න. ඊළඟ කාරණාව තමයි අපිට මේ ICT අපේ අමාත්‍යාංශ යටතේ තියෙන ICT ආයතනයටත් තියෙන ප්‍රධානතම ඒ චෝදනාව තියෙනවා. මේකේ අමාත්‍යාංශ රාශියකින් ඒ චෝදනාත් කරනවා. මේකේ අර LGN කියලා තියෙන එමත් නැත්නම් ලංකා ගවර්න්මන්ට් නෙට්වර්ක්, ඒ වගේම ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් කියන ඒ දෙක ව්‍යාපෘති දෙක සඳහා පළවෙනි එක තිබුණා. පළවෙනි අදියරේ ඊතරම් සාර්ථක නොවුණත් දෙවෙනි අදියර දැන් මේ වර්ෂයේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා තවත් මුදල් අමාත්‍යාංශයෙන් වැඩි මුදලක් ලබාගෙන ලබන වර්ෂයේදී ඒක තව තවත් ශක්තිමත් කිරීම තුළින් ඒ රාජ්‍ය සේවයට අවශ්‍ය කරන ඒ ක්ලවුඩ් එක සහ නෙට්වර්ක් එක කාර්යක්ෂමතාවය වැඩි කරලා ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊයේ දිනේදීත් අපි පළාත් පාලන ආයතනවල ලොකු ප්‍රශ්න වලට ගැටළු වලට මුහුණ දීලා තිබුණා. අපිට ඇවිල්ලා ඒ නොයෙකුත් ආකාරයෙන් මේ ICT ආයතනය විවේචනය කරනවා. ඉතින් අපි විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමාගේ ඒ නායකත්වයෙන් අපේ බලාපොරොත්තුව තමයි මේ ආයතනය විශේෂයෙන්ම පහුගිය කාලේ අර නියාමනයට පමණක් සීමා වුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නියාමනය කිරීම, උපදෙස් දීම, නිර්දේශ ලබා දීම මේ රජයේ තියෙන සෑම අමාත්‍යංශයක්ම සෑම රජයේ ආයතනයක්ම අපි සියල්ලක්ම මේ ICT ආයතනයේ තමන්ගේ තොරතුරු තාක්ෂණය වැඩි දියුණු කරද්දී මොන හරි ප්‍රොජෙක්ට් එකක් ගේද්දී ඒ සියලු දෙනාම උපදෙස් ලබා ගත යුතුයි. ඒ සඳහා චක්‍රලේඛනයක් ජනාධිපතිතුමා නිකුත් කරලා තියෙනවා. නමුත් අද වෙනකන් අපේ රාජ්‍ය සේවය අපේ මෙතන අමාත්‍යවරු මන්ත්‍රීවරු ඉන්න නිසා කියන්නේ සමහරක් වෙලාවට ඒ එක එක ආයතනවලට අවශ්‍ය විදිහට තොරතුරු තාක්ෂණය ප්‍රොජෙක්ට් පෞද්ගලික අංශයත් එක්ක සම්බන්ධ වෙලා ගන්නවා. අන්තිමට හිරො වුණාම තමයි අපි ගාවට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. අපි ඉදිරියේදී අපි ගරු අග්‍රමාත්‍යතුමාගෙනුත් ඉල්ලීමක් කරා අර ඉන්ටර් මිනිස්ට්‍රියල් කමිටි එකක් දාලා ඒ සියලුම අමාත්‍යංශ සම්බන්ධ කරගෙන ඒ අමාත්‍යංශ වලට මේ උපදෙස් ලබා දෙන්න. මේ නිලධාරීන් කරන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා වෙනම අවශ්‍ය නැහැ. අපේ රජයත් එක්ක ICT ආයතනයත් සමග නිර්දේශ ලබාගෙන නියාමනයෙන් ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලනවා. මොකද පහුගිය කාලේ ওই ICT ආයතනයට ඔබ සියලු දෙනා බොහෝ දෙනෙක් විවේචනය කරලා තියෙනවා. ඒකේ හේතුව අපි මේ නියාමනයට සීමා වෙලා හිටියර ප්‍රොජෙක්ට් කරන්නත් ගිහිලා තිබුණා. ඉතින් ඒව දැනට නතර කරගෙන ඉන්නවා. ඊළඟට අපේ අමාත්‍ය ඒ යටතේ ක්‍රියාත්මක වෙනවා ඊ පේරෝල් එක දැනට මුදල් අමාත්‍යාංශය ඊළඟට අපේ පාර්ලිමේන්තුවේ ඊ පාර්ලිමේන්තේ සේවාව ඒ සියල්ල කාර්යක්ෂම කරලා ලබන වර්ෂයේ අවසාන වෙනකොට ඒ සියල්ලක් අපි අපේ භාවිතයට ලබා දෙන්න කටයුතු කරනවා කියන එකත් අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඊළඟට අපි තොරතුරු තාක්ෂණ කර්මාන්තය ගැන කතා කරොත් ඉතාමත් වැදගත් කාරණාව. අපි සාමාන්‍යයෙන් අපි කතා කරනකොට සියලු දෙනාම කතා කරන්නේ මේ රටට විදේශ විනිමය ගේන ප්‍රධාන දේව තමයි සංචාර කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, ඊළඟට විදේශ රැකියා, ඊළඟට අපේ මේ සියලුම අපේ ප්ලාන්ටේෂන්. නමුත් මේ වගේම ප්‍රධානතම කාර්යයක් තමයි තොරතුරු තාක්ෂණ කර්මාන්තය. පසුගිය වර්ෂයේ ඒ ඉන්ඩස්ට්‍රි එකට අනුව 1.5 බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 1.5 1.7 ප්‍රමාණයක් අපේ රටට ගෙනහැලා තියෙනවා. ඉතින් මේ කර්මාන්තය ශක්තිමත් කිරීමට වැඩ කිරීම අපි සියලු දෙනාගේම වගකීම. අපි දන්නවා මේ වැවිලි කර්මාන්තේ වසර ගණනාවක් ඉතිහාසයක් තියෙනවා. කොයිතරම් මහන්සි වෙලාද ඒ සියලුම කර්මාන්තවලින් උත් අවසානේ ගන්නේ 3.8යි. ඉතින් මේකෙදී අපි 20 24 වෙද්දි බලාපොරොත්තු වෙනවා මේක බිලියන 3 දක්වා වැඩි කරන්න. ඉතින් අර මම හිතන්නේ ඉතාමත් පහසුවෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් කර්මාන්තයක් තමයි මේ කර්මාන්තය. දැන් අපේ රටේ අපි කර්මාන්ත ගැන කතා කරාපුවාම මේ අපේ රට ජාත්‍යන්තරයත් සමග ඉන්නේ ඇඟලුම් කර්මාන්තය තුලින්. ඒ වගේම තමයි වියට්නාමයේ ආරම්භ කරේ එහෙම වෙනත් රටවල් අපේ ඒ ආසියාවේ අනෙකුත් රටවල් ආරම්භ කරේ ඒ ඇඟලුම් කර්මාන්තයෙන්. ඒ කර්මාන්තයෙන් ගිහිල්ලා එක්තරා අවස්ථාවකදී ඒගොල්ලන් ඒ තාක්ෂණයේ අධි තාක්ෂණ කර්මාන්තවලට යොමු වුණා. ඒ කණ්ඩක්ට හදන්න ඒ සියල්ලකට යොමු වුණා. නමුත් අපේ කර්මාන්තය එතන තාමත් අර ඇඟලුම් කර්මාන්තය නතර වෙලා තියෙනවා. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. අපි මේ තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට යන්න පහසු අවස්ථාවක් තියෙන අවස්ථාවකදී අපි ඒ සඳහා සහයෝගය ලබා දෙන්න ඕනි කියන එක මේ අවස්ථාවේ සම්බන්ධ කරනවා. නමුත් අද වෙනකොට ඇත්තටම අභියෝග තියෙනවා. අද ස්ලැෂ්කොම් ඒ සංගමයෙන් අපෙන් ඉල්ලීම් කරන්න මොකද්ද? විශේෂයෙන්ම අද වෙනකොට මේ තොරතුරු තාක්ෂණ විශේෂඥයන් එහෙම නැත්නම් වෘත්තිකයන් පමණක් නෙමෙයි රටේ ඉන්න ඉංජිනේරුව වෛද්‍යවරු අද තියෙන ගැටලු නිසා දේශපාලන අස්ථාවරත්වය රටේ අස්ථාවරත්වය ඒ සියල්ලක් නිසා අපේ රටෙන් යනවා. ඒ වගේම තමයි තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් අපේ රටේ යනවා. ඒක ඇත්ත කතාව. ඉතින් අපි මේ අවස්ථාවේදී අපිට ඒකේ විසඳන්න දෙයක් නැහැ. අපිට බදු ගහන්න අවශ්‍යතාවය තියෙනවා.
හර්ෂද සිල්ලමැතිතුම ගරුවැමතුම ඒකඟතාවයේ තිබෙද ප්‍රශ්න?
අර ඔබ කියපු කතාවට ප්‍රකාරව දැන් ඔබතුමා කියනවා බොහෝ මේ 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 IT කට්ටිය පිටරට යනවා කියලා. ඒක හේතුවක් හැටියට ඒගොල්ලෝ කියන්නේ අර 136 බද්ද ගහන මේ ප්‍රමාණය පිළිබඳව.
ඒක තමයි මම කතා
කරන්නේ. 136 බද්ද ගැහුවට කමන්නේ නැහැ. නමුත් මේ රුපියල් 103,000 මේ බද්ද ගහන්න ඕනද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් ලංකාවේ IT කරන ආයතන වලට 130ක බද්දක් ගෙවන්න ඕන. හරි, ඒක සාධාරණද කියලා මම අහනවා.
බොහොමසුතේ ඔබතුමා ඒ කියන කාරණාව තමයි මාත් කියාගෙන ආවේ. මේකෙදී බද්ද දැන් අපේ රටේ තියෙන ජාත්‍යන්තර සමාගම් වලට මේ බදු ගහන්න නැහැ. ඇමරිකන් ඩොලර් වලින් ගෙවනවා නම් ඒක නැති වෙනවා. අපේ මේ අපේ රටේ තියෙන සමාගම් වලට තමයි ගැටලුව වෙලා තියෙන්නේ. ඉතින් අපේ ඇතර මුදල් අමාත්‍යාංශයේ ජනාධිපතිතුමාගෙනුත් ඒ වගේ මුදල් අමාත්‍යාංශිනුත් ඉල්ලීමක් කළා තියෙනවා. මේ සඳහා මේ බදු ගහන එක ක්‍රමවේදය වෙනස් කරන්න බැරි නම් මේක වෛද්‍යවරුන්ටත් ඉංජිනේරුවන්ටත් ඒ වගේම තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ටත් එක හා සමානවම අවශ්‍යතාවය තියෙනවා නම් අපිට යම්කිසි සහනයක් ලබා දීම සහන ක්‍රමවේදයක් හදන්න දැන් අර ස්ලැෂ්කොම් ආයතනය ඔබතුමාටත් මම හිතන්නේ ඔය විස්තර ටික ලබා දෙන්න ඇති ස්ලැෂ්කොම් ඒ දේන ඒගොල්ලන්. ඉතින් ඒගොල්ලන් එක්ක සම්බන්ධ වෙලා අපි බලාපොරොත්තු වෙන ඒ සහනයන් ලබා දෙන්න. මේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා අපි කටයුතු කරනවා. ඒ වගේම අපි හිතනවා පළවෙනි කාර්තුවෙන් පස්සේ මේකේ යම් වෙනසක් වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒක අපි ඒක වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ ඔබතුමා සඳහන් කරපු ප්‍රශ්නේ. ඊළඟට අපේ අනිත් පැත්තෙන් අපි බැලුවොත් අපිට හැම වර්ෂයකදීම වගේම දැනටත් 20,000ක පමණ වෘත්තිකයන් අවශ්‍යතාවයක් තියෙනවා මේකේ. ඒතකොට අපේ රටේ අධ්‍යාපන ඇමතුමා හිටියනම් හොඳයි. අපේ රටේ අධ්‍යාපනයේ අපි උසස් අධ්‍යාපනයේ ලබා ගන්න එකෙන් 45%ක් 50%ක් අතර ප්‍රමාණයක් උපාධිධාරීන් පිට වෙන්නේ කලා උපාධියක් එක්ක. දැන් අපි යෝජනා කරනවා දැනටමත් සමහර තැන්වල ආරම්භ කරන්න කටයුතු කරනවා. අපි යෝජනා කරනවා විශේෂයෙන්ම මේ කලා උපාධියට අපේ ඒ කර්මාන්තයේ ඉන්න ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඒ සියලු දෙනාගේ යෝජනාත් අරගෙන අපි ඒ කලා උපාධියට තොරතුරු තාක්ෂණය ඇතුළත් කරන්න තොරතුරු තාක්ෂණයේ සමහර සබ්ජෙක්ට් ඇතුළත් කරන්න කියලා අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඉදිරියේදී සාකච්ඡාවක් පවත්වනවා. ඉතින් ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් කඩිනම් කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. එතකොට මේ කරපු කලා අංශයෙන් කරලා එළියට ඇවිල්ලා පාරට වෙලා රස්තියාදු වෙලා රැකියාවන් හොයන්න කියලා ඉවෙල්ලා රජයට බල කරන්න අවශ්‍යතාවයක් නැහැ. දෙවනි වසරේ තුන්වෙනි වසරේ වෙනකොටම ඒගොල්ලන්ව ඒ කර්මාන්තයෙන් එළියට අරගෙන ඉවරයි. ඉතින් ඒ කාරණාව ඉෂ්ට කරන්න ඕනේ. ඒ සඳහා අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂයෙන්ම UGC එකෙන් ඒකට සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි ඒ අතරමැදියන් අපේ තරුණ වැඩිම ප්‍රමාණයක් 60%ක් පමණ ඉන්නේ උසස් අධ්‍යාපනය ලබා ගන්න බැරුව උසස් පෙළ සමත් වෙලා අධ්‍යාපනය ලබා ගන්න බැරි ඉන්න කණ්ඩායම්. ඒ සඳහා මේවර අපිට යම් කිසි මුදලක් අපේ පුරවැසියන් සවි බැල් ගැනීම සඳහා බිලියන එක පමණ මුදලක් වෙන් කරලා තියෙනවා. ඒකත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අපිට ඕන එහෙම නැත්නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඕන විදිහට එහෙමත් නැත්නම් UGC එකට අවශ්‍ය විදිහට ඒ අවශ්‍ය කරන මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න නැමෙයි මේක ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය විදිහට. අවසානයේදී වෙළඳපොළ රැකියාව වෙළඳපොළට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් ආකාරයේ පාඨමාලාවල් ටිකක් අපේ වෘත්තීය පුහුණු ආයතනවල මේ අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදී අපිට ලොකු තරුණයන්ගේ ප්‍රමාණයක් අපිට පුහුණුව ලබා දෙන්න පුළුවන් මේ රට එහෙමත් නැත්නම් විදේශගත වෙලා ඒ තමන්ට රැකියාවක් ලබා ගන්න අවස්ථාවක් උදා කරන වැඩසටහනක් මේ වර්ෂයේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහයෝගයත් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දිවයිනේ අතිගරු ජනාධිපතිතුමා සඳහන් කරපු ආකාරයට අපේ දිවයිනේ පාසල් 1000ක් අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ අන්තර්ජාල පහසුකම් ලබා දෙන ගමන් ඒ සඳහා අඩුම තරමේ ස්මාර්ට් පන්තියක් ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් අපි පහුගිය කාලේ අපි විපක්ෂයේ ඉන්න කාලේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්න කාලේ වුණත් අපේ විමධ්‍යක මුදල් වලින් මගේ මුදල් වලින් මා බහුතරයක් වෙන් කරලා තිබ්බේ මේ ස්මාර්ට් පන්ති කාරණ ගොඩනගන්න. මොකද අපේ ඉන්න දුෂ්කර ප්‍රදේශවල පාසල් වල දරුවන්ට එක පැත්තකින් අන්තර්ජාලය නැ අනිත් පැත්තෙන් ඒ වගේ තාක්ෂණ මෙවලම් නැ. ඉතින් මේ සියල්ලක් අපි කටයුතු කරනකොට අපිට මේ අවස්ථාවේදී රජයෙන් 100%ක්ම අවස්ථාව ලබා ගන්න බැරි වුණත් අපි බලාපොරොත්තු වෙනවා ඒ පාසල් වල ඉන්න මේ ආදි ශිෂ්‍යයන්ගෙන් පිටරට ඉන්න ආදි ශිෂ්‍යයන්ගෙන් ඒ සියලු දෙනාට මේ මෙවලම් ලබා දෙන්න අපිට හැකිය කටයුතු කරනවා නම් ඒක ඉතාමත් වැදගත් කාරණාවක් මේ අවස්ථාවේදී. ඒ නිසා පාසල් පද්ධතිය සඳහා අපේ තාක්ෂණය තව තවත් ඇතුළත් කර යුතුයි. උසස් පෙළ පමණක් නැමෙයි සාමාන්‍ය පෙළ ඉඳලා අපි තාක්ෂණ මේ සබ්ජෙක්ට් ඇතුළත් කරන්න ඕනි. දැන් එදා අපේ අධ්‍යාපන අමාත්‍යතුමා සඳහන් කරා AI ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දානවා කියලා පාසලට. ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ නිසා ඉදිරි කාලෙදී මේ වැඩසටහන අපි ඉතාමත් කඩිනමින් අධ්‍යාපන අමාත්‍යාංශ සමග ක්‍රියාත්මක කළ යුතුයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග සම්බන්ධ වෙලා මේ අධ්‍යාපනය සඳහා යම් කිසි සහයෝගයක් ලබා දෙන්න කටයුතු කරන්න. ඉතින් ගමට සංනිවේදන වැඩසටහන දැල්ටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ වුණත් අපේ ප්‍රදේශ වුණත් බැලුවත් බොහෝ දෙනෙක්ගේ ප්‍රදේශවල දුෂ්කර ප්‍රදේශවල තාම ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැහැ. තාම ඒ කනෙක්ෂන් එක ලබා ගන්න බෑ. ඉතින් ඒ වෙනුවෙනුත් ඉදිරි කාලයේදී කටයුතු කරන්න ඉතාමත් කඩිනමින් ලබන වර්ෂයේ අවසාන වේදිවත් අඩුම තරමේ ගමට සම්නිවේදන වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අද මොබිටෙල් ආයතනය වගේ ටෙලිකොම් ආයතනය වගේම ඩයලොග් ආයතනය ඇතුළු ආයතන ගණනාවක් සහයෝගය ලබා දෙනවා. ඒ සියලු දෙනාටමත් අපේ ස්තුතිය. මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි. ඊළඟ කාරණාව අපේ අමාත්‍යාංශය යටතේ තියෙන අපේ සයිබර් ආරක්ෂක කළමනාකරණය. මේක ඉතාමත් වැදගත් කාරණාවක්. දැන් අපි දන්නවා පහුගිය කාලේ එක් අමාත්‍යාංශවල තියෙන ඒ වෙබ් අඩවි වලට හැක් කරන ඒවට අතුල් වෙලා ඒව දත්ත ගන්නවා. ඉතින් මේ වගේ සමහරක් වෙලාවට අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පවා සිදු වෙලා තියෙනවා. නමුත් අපි ඒ සඳහා විශාල ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ මේ රාජ්‍ය ආයතන ප්‍රධාන රාජ්‍ය ආයතන කීපයක් ඒක මේ ආගමන මේ දෙපාර්තමේන්තුව ඒ වගේම කස්ටම් එක ඒ වගේම විදේශ අමාත්‍යාංශය ඇතුළු ඒ ආයතන 10ක් පමණ ඉතාමත් කඩිනමින් මේ නිලධාරීන්ව දැනුවත් කිරීම වැදගත්. මේ නිලධාරීන්ව දැනුවත් කරලා ඒගොල්ලන්ට ඒ අවශ්‍ය කරන පුහුණුව ලබා දීලා ඒ තුළින් අපේ රටේ ආරක්ෂක අපේ දත්ත ආරක්ෂා කරන්න අපේ වෙබ් බඩවි ආරක්ෂක කිරීමේ වැඩපිළිවෙලත් ක්‍රියාත්මක කරනවා කියන එක සඳහන් කරන්න කැමතියි. ඊළඟ කාරණා ඊළඟට අපේ අමාත්‍යාංශය යටතේ තියෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තුළින් අද බොහෝ වෙලාවට සමහරක් චෝදනා කරනවා. මම හිතන්නේ ඊයේ පෙරේදාත් තිබ්බ චෝදනාවන් අපි මේකෙදී මේ ප්‍රමිති ආයතනයේ නිර්දේශ ලබා ගන්නේ විශේෂයෙන්ම ආනයන අපනයන පාලක. ඒ ආනයන අපනයන පාලක ලබා දීලා තියෙන භාණ්ඩවල භාණ්ඩ 120ක් 25ක් පමණ ලබා දීලා තියෙනවා. ඒ භාණ්ඩවලට පමණයි පරීක්ෂා කරන්න පුළුවන්. සමහරක් වෙලාවට ඇවිල්ලා මේ ප්‍රමිති ආයතන ඉදිරිපිට ජනතාව උද්ඝෝෂණය කරන සමහරක් වෙලාවට ප්‍රමිතියෙන් තොර පිටි ගෙනල්ලා තියෙන්න පුළුවන් හාල් ගෙනල්ලා තියෙන්න පුළුවන්. නමුත් සමහරක් අවස්ථාවන් වලදී ඒක ඒ ආයතනයට අදාළම නැහැ. ඒ නිසා විශේෂයෙන් අපි මේ ආනයන අපනයන පාලක අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටට විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ආනයනය කරන ඒ සියල්ලක්ම ප්‍රමිති ආයතනයේ පරීක්ෂණයට ලක් කරන්න කටයුතු කළ යුතුයි කියන එකත් අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තමයි අපි ඇත්තරම මේ දත්ත ආරක්ෂා කිරීමේ පනත මේ වර්ෂයේදී
ගරුවමන්තා මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
අපි අවසන් කරන්න මේ වර්ෂයේදී මාර්තු මාසයේදී ගියාලා තිබුණා අපේ හිටපු අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමාගේ කාලවකවානුව විශාල වැඩ කොටසක් මේ ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ යුනික් ID එක අපේ රටේ ඇත්තරම ගෙනෙන්නට කටයුතු කරේ එතුමා කාලවකවානුවේදී. ඒ වගේම මේ දත්ත ආරක්ෂා කිරීමේ පනත එදා මහිතන්නේ නාමල් රාජපක්ෂ මහත්තයා රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ගෙනාවේ. ඉතින් මේක ඇත්තර මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා ඒ පුද්ගලයන්ගේ ඒ දත්ත ආරක්ෂා කිරීම වගේම ඒ සඳහා අපි අධිකාරිය පිහිටවන්න අවශ්‍ය තියෙනවා, අවශ්‍යතාවය තියෙනවා. ඒකේ යම් යම් සංශෝධන ජනවාරි මාසයේ පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙන ඉතාමත් කඩිනමින් මේ අධිකාරිය පිහිටවන්න. ඒකේ දිනේ තියෙන්නේ සැප්තැම්බර් මාසේ, නමුත් ඒක වෙනස් කරලා ඉතාමත් කඩිනමින් ඒක පිහිටවන්නත් බලාපොරොත්තු වෙනවා කියන එක සඳහන් කරන්න කැමතියි. ඉතින් ඇත්තරම ඊළඟ අවසානයේදී මේ ප්‍රධානතම හිතන්නේ එක මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ තියෙන ලොකුම චෝදනාවක් තමයි මේ ටෙලිකොම් ආයතනය විකුණනවා කියන එක. ඉතින් මේ ප්‍රතිව්‍යුහ ගත කිරීම තාම අපි ඒක සමහරක් අය චෝදනා කරනවා එක එක් ආයතනවත් නම් කියලා කියනවා මේ ආයතන වලට දෙන්න දැන් බලාපොරොත්තු වෙලා ඉන්නේ කියලා. ඉතින් එහෙම කිසිම ආයතනයක් නැහැ. මේක ප්‍රතිව්‍යුහ ගත කරගැනීමට ප්‍රථම අපි මුදල් අමාත්‍යාංශය ඉල්ලීම කරන වෙනම කමිටුවක් දාලා ඒ සඳහා සත්‍යතා අධ්‍යයනයක් කරන්න කියලා. ඒ අධ්‍යයනයෙන් පසුව අපේ රටේ ජනතාවට අපේ රටේ මහජන නියෝජිතයන්ට ඔක්කොටම බලා ගන්න පුළුවන් විනිවිද භාවයකින් අපිට ඒක පෙන්වන්න පුළුවන්. මේ ආයතනයේ ඇත්තටම ලාභ ලබනවා, පසුගිය වර්ෂයේ ලාභ ලබනවා වෙන්න පුළුවන්, මේ වර්ෂයේ ලාභ ලබනවා වෙන්න පුළුවන්, ලබන වර්ෂයේ ඊළඟ වර්ෂ 3-4 ගැන කතා කරද්දී මොකද වෙන්නේ කියන එකත් අපි තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. ලාභය ලබනවා, නමුත් අවශ්‍ය ආයෝජන කරලා තියෙනවද කියන එක ගැටලුවක්. අපි වෙනත් ලෝකයේ ටෙලිකෝ ආයතන එහෙම නැත්නම් අපේ රටේම තියෙන ටෙලිකෝ ආයතනත් සමග සංසන්දනය කරනකොට ඒ තාක්ෂණයත් සමග ආයෝජන ඒ අවශ්‍ය වේලාවෙදී ක්‍රියාත්මක කරාද නැද්ද කියන එක ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි අවසානයේදී දැන් අද ප්‍රධානතම ගැටලුව තියෙන ටෙලිකොම් ආයතනේ නෙමෙයි, අද රටේ තියෙන ප්‍රධානතම ගැටලුව ප්‍රධාන අපිට මේ රටේ ජනතාවට රටට රජයට තියෙන මේ ගැටලුව තමයි ශ්‍රී ලංකන් ආයතනේ. ඉතින් ඒ ආයතනේ තත්ත්වයට තව අවුරුද්දකින් තුනකින් ටෙලිකොම් ආයතනේ පත් වුණොත් ඒකේ වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ජනතාවගේ ඒ සියලුම ඒ දත්ත ටික පෙන්නලා මේකේ මිලදී ගැනීම විකුණීමක් නැමේ, නමුත් අපි ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේදී විශේෂයෙන්ම මේකේ ඉන්න සේවකයන්ගේ ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත්. ඒක අපි බැඳී සිටිනවා. ඒ වගේම අපි විශේෂයෙන් සේවකයන්ගේ ඉල්ලීම කරන්නේ මේ වෙලාවේ වෘත්ති සමිති හැටියට විරුද්ධව කටයුතු විරාඩියෙන් අවසන් කරනවා. විරුද්ධව කටයුතු කරනවා වගේ නෙවෙයි, තව අවුරුදු දෙක තුනකින් මේක වහලා දාන්න ඕනොත් එහෙම නැත්නම් මේක අපිට රටට බරක් වුණොත් එහෙම ඒ සියලුම රැකියා ටික නැති වෙන එක නිසා අපි ඒ පිළිබඳවත් හොයලා බලලා හරි ආකාරයේ තීන්දුවක් ගත යුතුයි. ඒ කාරණය ඉෂ්ට කරන්න කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඉතින් මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ නායකයේ හැටියට අතිගරු ජනාධිපතිතුමාගේ එතුමාගේ ඒ දර්ශනයට අනුව එතුමා බලාපොරොත්තු වෙනවා. එතුමා තාක්ෂණයත් සමග ඉදිරියට හිතන පුද්ගලයෙක්. ඉතින් එතුමාට ඒ සහයෝගය ලබා දෙන්න ඉතින් අපි ඒ සඳහා කටයුතු කරපු අපේ ලේකම්තුමා ඇතුළු ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු දෙනාටම මගේ ස්තුතිය සුභ පැතුම් පින්නමනවා. බොහොමත්ම ස්තුතියි.